ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
පසුගිය සතියේදී නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී පුද්ගලින් පට පිහියනුම් සිදු කළ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත පුද්ගලයා හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව නැවතත් ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙනවා. මොහු නවසීලන්තයට පැමිණීමෙන් පසු මෙලෙස වෙනස් වූ බවට මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයාගේ මව සඳහන් කළාත් ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය යටතේ මෙම පුද්ගලයා මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරීමට පෙළඹී ඇතැයි යන සැකය නවසීලන්ත ආරක්ෂක විශේෂඥයින් හට මතුව තිබෙනවා. මේ හේතුවෙන් SBS සිංහල සේවයේ කාලින වැදගත් තොරතුරු ඇතුළත් කාලින විශේෂාංගයෙන් අද දවසේදී මෙම ප්‍රහාරය සහ ඒ සඳහා පාදක වී ඇති බවට විශ්වාස කරන පසුබිම පිළිබඳව තොරතුරු ඔබට ගෙනෙනවා. පසුගිය සතියේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳසැලක් තුළ පුද්ගලයෙකු සිදු කළ පිහියනුම් සම්බන්ධයෙන් නවසීලන්ත පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. මෙම පුද්ගලයා IS ත්‍රස්ත ජාලයේ ආභාෂය ලබා ඇති බවට විශ්වාස කරන අතර එම පුද්ගලයා සාමාන්‍ය වැසියන් 5 දෙනෙකුට පිහියනුම් සිදු කිරීමෙන් අනතුරුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා. මෙම පුද්ගලයා හට ශ්‍රී ලාංකික පසුබිමක් පවතින අතර ඔහු නවසීලන්තයට පැමිණ ඉගෙනුම ලබන විට වෙනස් පුද්ගලයෙකු බවට පත් වූ බව ඔහුගේ පවුල් සාමාජිකයන් පවසනවා. කෙසේ නමුත් ආරක්ෂක විශේෂඥයින් සඳහන් කොට සිටින්නේ ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් සමාජය තවමත් කැළඹීමකින් පසුවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි අන්තවාදීන් බිහි වී ඇති බවයි. මෙම සිදුවීම වන අවස්ථාවේ එම සුපිරි වෙළඳසැලෙහි සිටි මොනිකා සීව් පවසන්නේ තමන් එම සුපිරි වෙළඳසැලට ඇතුළු වී මිනිත්තු කිහිපයකින් කාන්තාවන් කෑ ගසන ශබ්දයක් ඇසුණු බවයි.
Literally 2 minutes when we were inside, that's when I started to hear ladies scream at the back.
තමන් එම ශබ්ද ඇසුණු දෙසට ඇවිද ගිය බවත් සෑම කෙනෙකුම කෑ ගසමින් ආපසු හැරී දිව ගිය බවත් ඇය පවසනවා. එමෙන්ම මොනිකා සඳහන් කොට සිටින්නේ තුවාලලත් කාන්තාවක් ඒ වන විටත් එම ස්ථානයේ සිටි නමුත් කිසිවෙකුත් උදව් නොකළ බවයි.
And then it just went from walking towards it to everyone turning around and running for the exit and everyone screaming that he had a knife. And then I saw a lady come out who had clearly, like, she was bleeding from the leg down and no one was helping her.
එමෙන්ම තමන් ඒ වන විටත් කම්පණයට පත්ව සිටි එම කාන්තාව ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ලේ ගැලීම වැළැක්වීමට කටයුතු කළ බවත් ඇය මේ වන විට ආරක්ෂිත බවට දැනගැනීමට ලැබුණු බවත් මොනිකා වැඩිදුරටත් පවසනවා.
And I just said, you know, you're in shock, you need to sit down, you're bleeding. And so she sat down and I feel like she kind of just trusted me and like fully just collapsed. And then said like, oh, I'm so scared. I said, it's okay, like I'm going to help you. And then I pressed on her wound and it was really really bad and so I said can I take off your jumper please, I'm going to wrap it around your wound. And then we were in the process of doing that and then someone yelled out that there's a gun and it went from her being completely relaxed to like oh my gosh. And then she got up and tried to hide in between the trolleys where we were and I was like no, we gotta go. And then she just ran. Her niece was in contact with us and said that she made it to hospital and she was going to be okay.
නවසීලන්තයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන අතර මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයා IS ත්‍රස්ත ජාලය සම්බන්ධයෙන් දිරිමත් වූ එහි ආභාෂය ලැබූ පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයා 32 හැවිරි දිවියේ පසුවන ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට නවසීලන්තයට පැමිණ ඇති අහමඩ් සම්සුදීන් නමැත්තකු වනවා. කාත්තන්කුඩි ප්‍රදේශය ශ්‍රී ලංකාවේ නැගෙනහිරින් පිහිටි කුඩා ජනාවාසයක් සහිත ධීවර නගරයක් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුස්ලිම් ප්‍රජාව වනවා. පසුගිය සමයේ ශ්‍රී ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් මෙම ප්‍රදේශයට දැඩි පීඩනයක් එල්ල වූ අතර 1990 වසරේදී දමිල LTTE ත්‍රස්ත සාමාජිකින් මෙම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන 4ක් වටලා මුස්ලිම් බැතිමතුන් 147 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කිරීමද සිදු කළා. එමෙන්ම 2019 වසරේ පාස්කිරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සාමාජිකින් අතරද කාත්තන්කුඩි ප්‍රදේශයේ වැසියන් 2 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ. නවසීලන්තයේ මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයා මීට වසර 10කට පමණ පෙර සරණාගත භාවය ලබා ගැනීමේ අරමුණින් ශිෂ්‍ය වීසා යටතේ නවසීලන්තයට පැමිණ තිබෙනවා. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඔහුගේ මව වන මොහොමදින් ස්මයිල් ෆරීදා පවසන්නේ ඔහු මීට වසර පහකට පමණ පෙර අනතුරකට මුහුණ දුන් අතර ඉන් අනතුරුව නවසිලන්තයේදී ඔහුට උපකාර කළ සිරියානු සහ ඉරාක ජාතිකයෙන් ඔහුගේ චින්තනය සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඇති බවයි.
ඉඳලා ගියේ ගැපස්සේ 2016යි. එයා යුනිවර්සිටියක ස්ටඩි කරනකොට වෙටුණා. තට්ට 4 ඉඳලා වෙටුණා. පස්සේ අර ඉස්තාල හිටියා. එයාට උදව් කරන කවුරුද නේනේ අල්ලපකටේ වගේ රසිය අර සිරියා ඉරාක ඒගොල්ල තමයි එයාට උදව් කළේ. ඒගොල්ල තමයි එයාට බ්‍රයින් බෝස් කළේ වගේ.
මේ කාලය තුළදී අන්තර්ජාලය හරහා මෙම පුද්ගලයා සිදුකරන ත්‍රස්ත සහය සම්බන්ධයෙන් නවසීලන්ත පොලිසිය හඳුනාගෙන තිබූ අතර ඔහු වරක් ඕක්ලන්ඩ් ගුවන්තොටුපලේ රඳවා ගැනීමද සිදුකොට තිබෙනවා. මෙම පුද්ගලයා IS ත්‍රස්ත ජාලයට සම්බන්ධ වීමේ අරමුණින් සිරියාව බලා පිටත්වීමට සූදානම්ව සිට ඇති බවත් බලධාරීන් පවසනවා. ඕක්ලන්ඩ් ගුවන්තොටුපලේ මෙම සිදුවීමෙන් අනතුරුව ඔහු අපමත මුදාහැර ඇති අතර ඉන් අනතුරුව ඔහු දැඩි ලෙස වෙනස් වූ බවයි ඔහුගේ මව පවසන්නේ. ඇය සඳහන් කොට සිටින්නේ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පවුල් සමාජිකයින් සමග තිබූ සම්බන්ධතාවයද අඩු කළ බවයි.
අර සිරියා ඉරාක ඒගොල්ල තමයි එයාට උදව් කළේ. ඒගොල්ල තමයි එයාට බ්‍රයින් බෝස් කළේ වගේ. ඊට පස්සේ තමයි එයා ෆේස්බුක් දාලා තියෙනවා ඒ වගේ ඒ වගේ කළේ. 16යි පස්සේ 17යි අර එයා පොලිසිය අල්ලගත්තානේ. ඊට පස්සේ කතා කරනවා මාස 3කින් ඒ වගේ තමයි කතා කරනවා.
අහමඩ් සම්සුදීන් IS ත්‍රස්ත සංවිධානයේ වීඩියෝ සහ පිහි ළඟ තබා ගැනීම හේතුවෙන් 2018 වසරේදී වසර 3ක් සඳහා සිරගත කෙරුණු අතර ඊට පසු වසරේදී ඔහු සිය සරණාගත භාවය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ලබා දීම මත ඔහුගේ සරණාගත භාවයද අහෝසි වී තිබෙනවා. මෙම පුද්ගලයාගේ සරණාගත වීසාව ලඟු වීම හේතුවෙන් ඔහු පිටුවහල් කිරීමට නවසීලන්ත රජය කටයුතු කළාත් අපරාධ නඩු විභාගයේ අවසන් වනතුරු මැයි මාසය දක්වා තබන ලෙසට අභියාචනා කොට තිබෙනවා. අනතුරුව ඔහු රඳවා තබා ගන්නා ලෙස නවසීලන්ත ආගමන නිලධාරීන් කළ ඉල්ලීම නොසලකා හැර ඇති අතර ජූලි මාසයේදී ඔහු නිදහස් කොට තිබෙනවා. නවසීලන්ත නියෝජ අග්‍රාමාත්‍ය ග්‍රාන්ට් රොබර්ට්සන් මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ මෙම කාලය පුරා මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයා සිරගතව සිට ඇති අතර එහේතුවෙන් ඔහු පිටුවහල් කිරීමේ කටයුතු ඇනහිට තිබූ බවයි. නමුත් ගැටලු මතවිය හැකි එම තත්ත්වය වෙනස් කිරීම යහපත් පියවරක් වන අතර සිදුවිය යුතු නීති වෙනස්කම් සම්බන්ධයෙන් අඛණ්ඩව සොයා බලන බවත් ඔහු පවසනවා.
Throughout the large part of this period, the terrorist was actually in prison. And therefore, the deportation process stopped until that had changed. If we were to change that, that is a very significant move and would need quite a lot of consideration. So we have at every turn gone to every part of the law. No stone was left unturned. Now that we're in the position we're in now, of course, we will continue to look at potential law changes.
මෙම සිදුවීමත් සමග ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සහ අන්තවාදී ක්‍රියාකාරීන්ගේ තර්ජන සම්බන්ධයෙන් නැවතත් ජාත්‍යන්තරයේ අවධානයක් යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අසංග අබේගුණසේකර පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ අන්තවාදී පිරිස් බිහිවීම සිදු නොවීම සඳහා ශ්‍රී ලංකාව සමාජය තුළ සිදුවීමින් පවතින දේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
That Sri Lanka looking at what's going on in the society, because you don't want Sri Lanka, to have or produce more extremist terrorists. Maldives has become the largest per capita of terrorists which were sent to Syria.
එමෙන්ම ඇෆ්ගනිස්තානයෙන් මිත්‍ර හමුදා ඉවත් කර ගැනීම ආසියා පැසිෆික් කලාපය පුරා ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට බලපාන බවටද අනතුරු අඟවමින් අසංග අබේගුණසේකර පෙන්වා දෙන්නේ කෙසේ නමුත් කලාපී ආරක්ෂාව සමතුලිත කිරීම සඳහා චීනය හෝ රුසියාව කටයුතු කිරීමක් තමන් නොදකින බවයි.
The links, of course, the extremist cells, what you would see is in South Asia especially, will have a significant impact with the US withdrawal, and I see serious connections to the regional security architecture which has been disturbed, and I don't see China or Russia taking that place to balance the regional security architecture.
Music.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.